කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දණ්ඩරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 43 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 9-10 කොටස් දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 7-8 කොටස් සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 5 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Bank of Ceylon for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the report on the submission of observations and steps taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned in the Ministry of Digital Economy in the report of the Committee on Public Accounts, which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Accounts.
ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෝටරගත ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගලප්පත්ති මහතා, පෙත්සම් 4.
ගරු කතානායකතුමනි, තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල බාලගේවත්ත යන්ලිපිනේ පදිංචි එච්.බී. මල්ලිකා මහත්මගෙන් ලැබුණු පෙත්සමද, අම්බලන්තොට රුහුණ්ඩිදේගම පහේගනු යන ලිපිනේ පදිංචි ජේ.එල්.එච්. අජිත් සුදුසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම, තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල බාලගේවත්ත යන ලිපිනේ පදිංචි කේ.එච්. චන්ද්‍රලතා මහත්මගෙන් ලැබුණු පෙත්සම සහ තංගල්ල ගොඩැල්ලවෙල මාලිගා ලිඳගාවත්ත යන ලිපිනේ පදිංචි පේමසිරි අන්තරායන්ති මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, පන්නපිටිය බංගලාවත්ත කොට්ටාව පන්සලපාර අංක 227 ඇද ඉරක් එක දරණ ස්ථානයේ පදිංචි බීසීපී විජේතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, හැටන් මොරහේනගම කොල්හේන අංක 132 දරණ ස්ථානයේ පදිංචි ඩී.ජී. ජයසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා, පෙත්සම් 2.
ගරු කතානායකතුමනි, ගම්පහ පෙතියාගොඩ අංක 153 දරණ ස්ථානයේ පදිංචි ජී. අමරනන්ද ආර්යත්න මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කොටගොඩ ඕපාත අංක 235 ඒක ධර්ණ ස්ථානයේ පදිංචි GCKRFS ඕපාත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා.
ගරු කතානායකතුමනි, කොළඹ 6 වැල්ලවත්ත පීටර්සන් පාර අංක 43-5 ඒක ධර්ණ ස්ථානයේ පදිංචි ප්‍රියන්ත උදේකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලපිටිය මහතා, පෙත්සම් 2.
ගරු කතානායකතුමනි, දේවාලගම කන්දෙගෙදර යන ලිපිනේ පදිංචි පී.ටී. ජයසිරි වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ඉල්ලකොල්ල ලැමසූරියගම හප්පාවර යන ලිපිනේ පදිංචි ආර්.එම්.යූ.ජී. චමින්ද රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මාජර පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හෙක්ටා අප්පුවාමි මහතා, බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආයක බහලු නිදහස් කිරීම යනුවෙන් සඳහන් කරනුයේ කොළඹ වරායෙන් ආනයන බහලු නිදහස් කිරීමයි. දැනට ආනයන බහලු නිදහස් කිරීම සම්බන්ධයෙන් තදබදයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් නොමැත. කෙසේ වුවද සියලුම පර්යන්තවල අත්පති අපනයන බහලුම් දාරිද්‍රතාවය සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුවීම හේතු කොටගෙන ප්‍රතිඅපනයන බහලුම් පර්යන්ත අතර ප්‍රවාහන ඉන්ටර්මිනල් ට්‍රකින් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇත. ආ2 වාණිජ මණ්ඩලයේ විසින් ප්‍රධාන පෙළේ සමුද්‍රීය සැපයුම් සමාගම් හා එක්ව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත යවන ලද නිවේදනය මගින් නැව් භාණ්ඩ නිෂ්කාශනයේදී දක්න ලැබෙන අකාර්යක්ෂමතාවය පිළිබඳ ඔවුන්ගේ කනසල්ල පළ කර ඇති අතර පහත දැක්වෙන කරුණු ඇතුළත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ස්පීඩ් ක්ලියරන්ස් කමිටි නැවත සක්‍රිය කිරීම, දවසේ පැවැසි අතර පුරා ක්‍රියාත්මක වන ස්කෑනින් ඇන් ස්ක්‍රීනින් සිස්ටම්ස් ක්‍රියාත්මක කිරීම, විශ්වාසවන්ත වෙළඳනැව් සඳහා ග්‍රීන් චැනල් හරිත ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීම, RCT පරන්තයේ නිෂ්කාශන දායතා ඉහළනැංවීම සහ KPI බේස් ඩෑෂ්බෝඩ් යෙදවුම හරහා නියුතාතන මගින් සිදුවන නිෂ්කාශන ප්‍රමාදයන් ප්‍රකාශයට පැත්කිරීම. ගරු කථානායකතුමනි, මේ සියල්ලම රේගුව මගින් සිදු කරන දේවල්. මම පිළිතුරු ලබා දෙන්නේ මේක ඒකාබද්ධ ක්‍රියාවලියක් නිසා පමණයි. මෙම නිර්දේශ අගය කිරීමෙන් යුතුව සැලකට ගනු ලබන අතරම මෙම අභියෝග තීරණාත්මක ජය ගැනීම සඳහා රාජ්‍ය විසින් සහ අනෙකුත් නියෝජිත ආයතන විසින් පෝට් කොමියුනිටි විසින් මේ වෙන විටත් ප්‍රමාණවත් පීවරගෙන ඇති බව මෙම සභාවේ වාර්තා කිරීම සඳහා අවධාරණය කළ යුතුව ඇත. එක කඩිනම් නිෂ්කාශන කමිටුව සක්‍රිය කිරීම මෙය අප කැබිනට් සබ් කමිටියකින් ගිය අවුරුද්දේ ආරම්භ කරා. දෙක ස්කෑනින් ඇන් ස්ක්‍රීනින් සිස්ටම්ස් ශක්තිමත් කිරීම, එහිදී නියමිත කාල සීමාව ඉක්මවා පරිලෝකන කටයුතු සිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර දවසේ පැය 24 ආවරණය වන පරිදි සේවයට අනුගත වීමේ ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. භාණ්ඩ එකවර නිෂ්කාශනය කිරීමට සහ පරීක්ෂා කිරීම් දෙවරක් සිදුවීම අවම කිරීමට හැකි වෙන පරිදි දත්ත හවුලේ පරිහරණය කිරීමේ කාර්යනිරත වීමට නියුත ආයතන උපරිම කටයුතු කරමින් සිටී. තුන ග්‍රීන් චැනල් මාර්ගය පුළුල් කිරීම, රේගු විසින් ආනයනකරුවන්ගේ තොරතුරු හඳුනා ගැනීම සිදු කර ඇති අතර එමගින් අඩුවාදාන අවදානම් සහිත නැව් භාණ්ඩ සඳහා ග්‍රීන් චැනල් මාර්ගය පුළුල් කර ඇත. මෙම වැඩපිළිවෙළ මගින් නිෂ්කාශන තදබදය අඩු වී ඇති අතර විශ්වාසවන්ත වෙළඳනැව් සඳහා කඩිනම් නිෂ්කාශනයේ ප්‍රතිලාභ අත්විඳීමට හැකියාව ලැබේ. හතර RCT පරයන්තර ධාරිතා විරණැංවීම, මෙම බහුතරයක් පෞද්ගලික අංශයට පවරලා තිබෙන දේවල් කරු කථානායකතුමනි පසුගිය කාලය තුළ. එම නිසා ඒවයි සිදුලා තියෙන ගැටලු අතපසු වීමෙන් එක් රැස් වූ වැඩ නිරවුල් කිරීම පහසු කිරීම සඳහා අතිරේක කාර්ය මණ්ඩලයේ දෙවීම, සරලව ගත්තොත් මේ තැන්වල සිටිය යුතු සේවක සංඛ්‍යාව නොසිටීමත් විශාල ගැටලුවක්. මෙයා පෞද්ගලිකකරණය කරලපු දේවල් අතීතයේදී. මෙහෙයුම් පෑ කරන දීර්ඝ කිරීම හා පරීක්ෂා කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ක්‍රියාත්මකව ඇත. මෙම මැදිහත් වීමල ප්‍රතිඵලය මේ වෙන විටත් නැව් භාණ්ඩ නිෂ්කාශනයට වඩා ඉක්මනින් සිදු නිෂ්කාශනය වඩා ඉක්මනින් සිදු කිරීම දායක වී ඇත. පහ අධීක්ෂණය හා වගවීම. ගරු කථානායකතුමනි, මෙම පිළිතුර සම්පූර්ණ වීම සඳහා මෙම නැව් භාණ්ඩ නිදහස් කර ගැනීම හුදෙක්ම රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ කරුණක් නොවන අතර සාමූහික වගකීමක් වේ. මේ වනතේ කත්කරගත් ප්‍රගතිය අප නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බවට පෙන්눔 කරන අතර අඛණ්ඩතාවයෙන් හා සංගමයේ යුතුව කටයුතු කිරීම මගින් මෙම අභියෝග ජයගත හැක. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධව ගැටලු රාශියක් තියෙනවා රජයේට පරිබාහිර ආයතන වලින්. ඒවා අවශ්‍ය නම් මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ආයන් එක ඉහත සැලැස්ම ඇති යෝජනා. මං හිතන්නේ මම ඒ යෝජනා තමයි ඉදිරිපත් කළේ ඊළඟ කලින් එකට අදාළව. දෙක ආයන දෙක එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කාර්යක්ෂමතාවය පාර්ශ්වකරුවන් අතර විශ්වාසය නැංවීම පිණිස පසුබෑම් පිටු දැක්වීමට ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, මේ පිළිබඳව අපි කැබිනට් සබ් කමිටියකේ රෙකමෙන්ඩේෂන්ස් ගණනාවක් නිකුත් කරලා අපි ඒවා ක්‍රියාත්මක කරලා තියෙන මං කීපයක් කියන්නම්. එකක් තමයි ITT ඉන්ටර්ටර්මිනල් ට්‍රකින් වැඩිපුර එක සමාගමක් අතේ තමයි තිබුණේ. ඒ නිසා අපි ඒක තව සමාගම් කීපයකට ගන්න කියලා යෝජනා කළා. දැනට එක්කෙනෙක්ට මේක සම්පූර්ණයෙන්ම පාලනය කිරීම විදිහකට නැති කරලා තිබෙනවා. දෙක other government agencies, health ministry, quarantine, ප්‍රමිති ආයතනය වගේ ආයතනවල containers දවස් ගණන් පරීක්ෂා කළ යුතු වෙනවා. එතකොට ඒවා විසින් ඇතුලේ වර ඇතුලේ තදබදයක් ඇති වෙන එක වළක්වන්න අපි වරායට ඇති බ්ලූ මැන්ඩල් වල වෙනම කස්ටම් ඉන්ස්පෙක්ෂන් බේ එකක් එක්ක හදලා තිබෙනවා. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට නමුත් ඒක තාම කස්ටමර්ගෙන් ප්‍රයෝජනයට අරගෙන නැහැ උන්ට අනවශ්‍ය නිසා දැනට අවශ්‍ය නැති නිසා වෙන්න පුළුවන් නමුත් ගැටලුවක් ඇති වුණොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ගත්තොත් එහෙම තව එකක් තමයි ඩෑෂ්බෝඩ් එකක් තිබුණ නැහැ මොකද්ද මුළු වරාය වෙන්නේ කියලා අපි ඩෑෂ්බෝඩ් එකක් හදලා ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි පෞද්ගලික අංශය විසිනුත් ඔබතුමා ගරු කතානායකතුමනි දින 3ක් ක්ලියරන්ස් කරන්නේ නැහැ අපි උපරිම උත්සාහ කරමින් ඉන්න එක වෙනස් කරන්න ඒවා පෞද්ගලික ආයතන වලින් හදාගෙන තිබෙන සම්ප්‍රදායන් බැංකු කටයුතු කරෙන්නේ නැහැ කියන ප්‍රශ්නක් තිබෙනවා සෙනසුරාදා දිනට අපි ඒවටත් නියෝග පනවලා තිබෙනවා නමුත් ඒවා සියල්ල පෞද්ගලික අංශයවත් තිබෙනවා ඒ වගේම තමයි සමහර සමාගම් වලින් සිකුරාදා ක්ලියර් කරන කන්ටේනර්ස් එළියට ගෙනියන්නේ නැහැ ඒවා ඇතුළේ නතර කරන් ඉන්න වරාය ඇතුළේ ඒකත් එක හේතුවක් වරාය පාකින් පාකයක් කළා තියෙනවා සමහර කම්පැනි වල ඒගොල්ලන්ට අපි පෑලිගොඩ ගමක් වෙන් කළා දුන්නා ඒවට එන්නේ නැහැ. එසම මේක පෞද්ගලික අංශය හරියාකාර ප්‍රමිතියෙන් උත්තරන කටයුතු නොකිරීමත් වරාය දීපු කාලයක් තිස්සේ තියෙන සමහර අඩුපාඩු කනොත් ඒ විශේෂමක තමයි වරායේ නැගහිර පරන්තය නිසි කාලයට හදලා 2023 වෙනකොට හදලා ඉවර කරන්න බැරි වෙච්ච එක. වංචාසා දූෂණ නිසා. ඒකත් මේකට බලපාලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා මෙහෙම එකතුවක් තියෙන්නේ පස්සේ රේගුවේ ඩිජිටලයිසේෂන් එක තාම වෙලා අවසන් වෙලා නැති එකක් මේකට බාධා වෙලා තිබෙනවා. ඒ නිසා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා සමහර ඒවා පටන් ගන්න තිබෙනවා විශේෂයෙන්ම හෙල්ත් මිනිස්ට්‍රි එකේ අවශ්‍ය කරන නිලධාරීන් ඉන්නේ නැහැ රෑ 9න් පස්සේ චෙක් කරන්න හෙල්ත් කොරන්ටයින් හැම එකේම අපි මහන්සි වෙලා ඒවට අවශ්‍ය කරන නිලධාරීන් පසුගිය මැයි ජූනියර් වලට අරගෙන දුන්නා ඒ නිසා යම් ප්‍රගතියක් තිබෙනවා නමුත් පොදුවේ රෙඩ් සී එකේ තියෙන ප්‍රශ්නත් මැද ප්‍රදේශ කලාපයේ තිබෙන ප්‍රශ්නත් නිසා අපිට එන ෆ්ලෝ එක වැඩිලා තිබෙනවා ඒකත් අමතර හේතුවක් නමුත් පොදුවේ ගත්තොත් මේ ඔක්කොම එකතු වෙලා ප්‍රශ්නයක් තිබුණා දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳලා නැහැ ඒක නැවත ඇති වෙන්න පුළුවන් ස්පෙෂලි දෙසැම්බර් ජනවාරි වල එන්න පුළුවන් ඒත් අපි ඒ නිසා ඒකට දැනට ප්ලෑන් කරගෙන යනවා ඒකට මුන්නේ දැන් අවසාන එක යන්න අදාළ නැහැ
ලරු අමතුමා බෙහෙවින් ස්තුතියි ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ ප්‍රශ්නේදී මම මතු කරේ ජනවාරි මාසයේ ඇතිවෙච්ච ඒ කන්ටේනර් තදබදය අපිට ප්‍රශ්න එනකොට මාස 3-4ක් යනවා ප්‍රශ්න ඉදිරිපත් කරාගෙන පස්සේ ගරු අමතුමා විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට එනකොට මේ මැන්ඩේට් එක තමයි ගරු කතානායකතුමා හොරකම දූෂණය වළක්වා ගන්න. එතකොට මේ රටේ විශාල හොරකමක් සිදු වුණා වංචාවක් සිදු වුණා මේ කන්ටේනර් 320 පිළිබඳව. ඒදී විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ වාර්තාවක් කැඳෙව්වා ඒ වාර්තාව අපේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඒ වාර්තාවේ ගරු ඇමතිතුමා තියෙන නිර්දේශ සහ මේ වරදට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරනවද එහෙම කරලා තියනවද කියන එක පිළිබඳව දැනගන්න කැමතියි
ගරු කතානායකතුමනි ඒ පිළිබඳව ජනාධිපතිතුමා විසින් පරීක්ෂණ කමිටුවක් ඉදිරිපත් කරලා ඒ පරීක්ෂණ කමිටුව වාර්තා ඉදිරිපත් කළ තිබෙනවා පරීක්ෂණාංශ තුළට අනිවාර්ය වශයෙන්ම ජනාධිපතිවරයා පරීක්ෂණ කමිටුවක් දාන්නේ ඒකට අදාළ කරන ක්‍රියාමාර්ග ගන්න ඒ නිසා ඒ පිළිබඳව මේ මොහොතේ අද තියෙන තත්ත්වය මම දන්නේ නැහැ අප අමාත්‍යාංශයෙන් නොවන නිසා නමුත් මීට සතියකට කලින් මම නියෝජ්‍ය මුදල් ඇමතුමාගේ විමසුවට පස්සේ මා දැනගත්ත දේ තමයි ඒකට අදාළ කරන පරීක්ෂණ කටයුතු සිදු කරනවා ඉතින් ඒ නිසා ඒක තමයි මට ওই සම්බන්ධව කාන්තින පැහැදිලි
ගරු ඇමතුමා මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අපේ නලින් බණ්ඩාර මන්තුමා
ගරු ඇමතුමනි ඔබතුමා කිව්වා වගේ මේ ඔබතුමා මම අහන්න දුන්න එක ප්‍රශ්නකට උත්තරයක් දුන්නා ඔබතුමා කිව්වා දැන් බ්ලූ මැන්ඩල් වල අලුතෙන් වේ එකක් හදනවා කියලා මේ ක්ලියරන්ස් වේගවත් කරන්න ඒ වගේම නිලධාරීන්ගේ යම් අඩුවකුත් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා දැන් ස්ථානයේ අඩුව ඉඩකඩ අඩුවට අමතරව ඒ නිලධාරීන්ගේ අඩුව සම්පූර්ණ කරන්නත් ඒ ප්‍රශ්නය ඔබතුමා අඳුරගෙන තියෙනවද ඒ ප්‍රශ්නයට යම් කඩිනම් විසඳුමක් දෙන්න තියෙනවද ඒ වගේම ඒ නිලධාරීන්ට තීන්දුව తీරන ගැනීමේදී උන්ට යම් නිදහසක් මොකද අපි දන්නවනේ ගොඩක් දැන් රාජ්‍ය ආයතනවල තීන්දුව తీරන ගන්න එකපාරක් නෙමෙයි දහපාරක් හිතන් වෙලා තියෙන්නේ කොච්චර සත්භාවයෙන් තීන්දුව తీරන ගත්තත් සමහරලාට ඔහුව යම් වරදකට අහු වෙන්න පුළුවන් මම කියන්නේ හොරු ගැන නෙමෙයි සත්භාවයෙන් වැඩ කරන යම් නිලධාරීන් පිළිබඳව ඒ නිසා යම් තීන්දුව తీරන ගැනීමේදී අද වෙනදට වඩා හිතන්න වෙලා තියෙනවා ඒ නිසා ඔබතුමාලා මේ නිලධාරීන්ට සේවකයගේට අඳුරගෙන තියෙන ප්‍රශ්නයක් විදිහට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය?
ගරු මන්ත්‍රීතුමා, අපි වරාය අධිකාරියේ සේවක සමහර ශ්‍රේණිවල සේවක හිගයක් තිබෙනවා. ගරු අගමැතිතුමී යටතේ තිබෙන කමිටුවට අපි ඉදිරිපත් කරලා අපිට 215ක් මගේ මතක හැටියට විවිධ තනතුරු අනුමත කරලා ලබා දීලා තිබෙනවා. ඒවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙමින් තිබෙනවා. අනුමැති දීලා තියෙන දැන් ඒවා රික්‍රූට් කරන්න ඕන නියම් ක්‍රමයකට. ඊට අමතරව තවත් පිරිසක් අපිට බඳව ගන්න අවශ්‍යකම තියෙනවා. අපි ඒවත් එම කමිටුවට ඉදිරිපත් කරලා තිබෙනවා. එනිසා සේවක හිඟය සම්බන්ධව ප්‍රශ්න අපි හිතන විසඳ ගන්න පුළුවන් කියලා. ඒ වගේම වරා SOR ප්‍රශ්නයක් තියෙනවා, හදලා නැහැ හරි ආකාරව. අපි ඒව හදාගෙන යනවා. අපි හිතනවා ඒක ඉටාමික් වෙනින් අවසන් කරන්න පුළුවන් කියලා. ඒ වගේම වරාය සේවකයන්ගේ බෝනස් ඒවත් අපි ලබා දීලා තිබෙනවා. ඇත්තටම මම හිතනවා රජයේ සද්භාවය වැඩ කරන නිලධාරීන් හැම කෙනෙක්ම දහවතාවක්ම හිතලා වැඩ කරන එක හොඳයි. මොකද පසුගිය අවුරුදු 70 ගානක් තිස්සේ රටට වෙලා තියෙන විනාශය නිසා. ඒතුමලා ඒ සද්භාවයෙන් වැඩ කරන නිසා තමයි කාර්යක්ෂමතාව වැඩි වෙලා වරායේ ලාභය වැඩිලා තියෙනවා 66%කින්. ගිය කාලයත් එක්ක සංසන්දනය කරා. ඒ නිසා පරණ බොළු වරාල වල වැටෙන්නේ නැතුව පරණ හොරුන්ගෙන් බේරලා ඒ හොරුන්ගේ තාම අවතාර එකක් දෙකක් ඉන්නත් පුළුවන් වරායේ හැරෙමේ තැන්වල. ඒ නිසා ඒවයින් බේරිලා දහවතාවක් කල්පනා කරලා සද්භාවයෙන් වැඩ කිරීම තුලින් අපි වරායේ ලාභය වැඩි කරගෙන තිබෙනවා. අපි ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එකේ පාර්ෂල් ඔපරේෂන්ස් ඔක්තෝබර්ල පටන් ගන්නවා. ඒ නිසා මම හිතනවා සද්භාවයෙන් වැඩ කරන අය හිතලා තමයි වැඩ කරන්න ඕනේ නයි මන්ත්‍රීතුමා.
ප්‍රශ්නංක 3 ගරු මුජිබින් රෞමාන් මහතා, ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
අමාත්‍යතුමනි.
ගරු මුජිබර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ගරු කතානායකතුමනි, ආයක අංක ආමප ස්ට්‍රෝක් 18 ස්ට්‍රෝක් 0933 ස්ට්‍රෝක් 808 ස්ට්‍රෝක් 007 ස්ට්‍රෝක් TBR හා 2018 මැයි 31 දින ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2018 ජූලයි 19 වෙනි දින ගිවිසුම් ගතව ඇත. 2 මෝටර රථ ප්‍රවාහන ආදක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කරමින් අධිතාක්ෂණය හා සුහුරු තාක්ෂණය භාවිත කරමින් වාහන ලියාපදිංච කිරීම, නැවත පැවරීම හා ඊට අනුසාංගික ක්‍රියාවලිය සඳහා ව්‍යාපාර ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය. 3 මෙට්‍රොපොලිටන් ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, මෙම ආයතනය ෆේස් ටෙක්නොලොජිස් ප්‍රයිවට් ලිමිටඩ් සවුත් අප්‍රිකා සහ මෙට්‍රොපොලිටන් ඔෆිස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් සැදුම්ලත් ඒකාබද්ධ ජොයින්ට් වෙන්චර් එකක්. 4 ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරාගෙන ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් SCAPC පත් කරන ලදී. එම කමිටුවට සහවීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එවකට ඒකම්වරයාගේ ඉල්ලීම මත රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවක් TEC ද පත් කරන ලදී. ඒ අනුව සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් 2018 ජූලයි 19 වන දින අදාළ ආයතන තෝරා ගන්නා ලදී. ආයන්න මෙතෙක් වියදමක් දරා නැත. ආයන්න 2 වාර්තා වී නැත. ආයන්න 3 පැන නොනගී ඇයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔව්. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ මේ හා සම්බන්ධවම මේ ඔබතුමාගේ විෂයත් එක්ක. ඒකෙදි දැනට ගරු ඇමතුමනි, විශේෂයෙන්ම දැන් මේ පෞගිය අවුරුදු දෙකක කාලය තුල තවම බැරි වෙලා තියෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස් කාඩ් එක ඉෂූ කරගන්න. මම හිතන්නේ මේ වෙනකොට අවුරුදු දෙකක් කාලයක් වෙනවා. 2024 23 ගත අයට පවා තවම අර తాවකාලික දෙදෙනා කුලේ තමයි අරගෙන දුවන්නේ. එතකොට දැන් අවුරුදු දෙකක කාලය තවම ඩ්‍රයිවිං ලයිසන් ඉෂූ කරන්නේ නැහැ తాවකාලික කුලේ. ඒ හා සමානව දැන් වාහන වලට දෙන නම්බර් ප්ලේට් එකට වෙනම මුදල් අය කරගන්න රුපියල් 5000ක් විතර වගේ ප්‍රමාණයක්. ඒකත් දැන් ලක්ෂ 2ක් විතර වගේ වාහන තියෙනවා, තවම නම්බර් ප්ලේට් ඉෂූ කරලා නැහැ. ඉතින් මම හිතනවා දැන් මේ වෙනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තව කොතරම් කාලයක් මේ ගත වෙයිද කියලා මම එමෙතුමාගෙන් ඒ සම්බන්ධව දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, අර ඩ්‍රයිවිං ලයිසන්ස් සම්බන්ධව ඔබතුමාගේ පිළිතුර නිවැරදිම නැහැ. එහි යම් අර එවෙලෙම දෙන්නේ නැති බව ඇත්ත. නමුත් එහි වෙනම විශේෂ ප්‍රමා අවුරුදු දෙකක් තිස්සේ නොදී නැහැ. අපි තිබිච්ච බැක්ලොග් එකකුත් ඉවර කරා ලක්ෂ 9ක වගේ පසුගිය අප්‍රේල් මාස වෙනකොට. නමුත් එතන ගරු කතානායකතුමනි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනිකරම ඩිජිටල් සොලූෂන් වෙළඳ සමාගම්වල සම්පූර්ණ කැලයක් වෙලා තියෙනවා තේරෙන්නේ කිව්වා. ඒක අවුරුදු 10ක් විතර තිස්සේ මේ ඩිජිටලයිසේෂන් සොෆ්ට්වෙයාර් සොලූෂන් සම්බන්ධව එක පැත්තකින් නිලධාරීන්ගේ තිබිච්ච නොදැනුමත් පාවිච්චි වෙලා අනිත් පැත්තෙන් හිටපු ඇමතුරුංග සහ කොමසාරිස්වරුන්ගේ තිබිච්ච අන්ත දූෂිතභාවයත් එකතු වෙලා ඒ සමාගම්වල තියෙන අතිබරපතල දූෂිතභාවයත් එකතු වෙලා වගකීම් විරහිත හැසිරීමත් එක්ක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ බොහෝ දෙපාර්තමේන්තු අත මේක තමයි දුම්රිය පවා මොන හරි ඩිජිටල් සොලූෂන් එකක් තිරුණා. ඒක සහ මුලින්ම ඒ වෙළඳ සමාගම මතම රඳා පවතින එහි දැනුමෙන් 1%ක්වත් අවුරුදු 10කට 15කට 26කට පස්සේ මේක තියෙන එක සමාගමක් අවුරුදු 26ක් වුණම තමයි කරන්නේ. අඩු ගාණ කිසිම දැනුමක් දෙපාර්තමේන්තු නිලධාරියන්ට මාරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක සියලුම රාජ්‍යාධින සම්බන්ධවත් යම් සත්‍යයක් ඇති කියලා. ඒ නිසා මෙන්න මෙහෙම විශාල අවුලක් තිබෙන්නේ. එකෙන් ජනතාවට සේව ලැබෙන්නේ නැහැ. දෙක නිලධාරීන් පුහුණු වෙන්නේ නැහැ. තුන විශාල මුදල් නාසියක් වෙනවා. සාමාන්‍යයෙන් වෙබ් ඩිසයින් එකක් වෙබ් සොලූෂන් එකකට මිලියන් 5කින් කරන්න පුළුවන් වට මිලියන් 290 ගණන් දාලා තිබෙනවා. එහෙම තමයි මේක තියෙන්නේ. එක නිකන් රොකට් සයන්ස් කරලා ඒ රොකට් සයන්ස් ඇතුලේ හොරකම් කරලා තියෙනවා. ඊට වඩා මේවා සම්බන්ධ ඇග්‍රීමන්ට්ස් ඔක්කොම කල්පැන්නලා තියෙන්නේ. කිසිම ආයතනයක් අප්ඩේට් කරන්නේ නැහැ මේ සොෆ්ට්වෙයාර්ස්. ඒ නිසා මම පසුබිම කිව්වේ ඔබතුමා කවර නිශ්චිත පිළිතුර ගත්තොත් ඒ නිසා රියදුරු බලපත්‍ර අපි ලබා දෙමින් තිබෙනවා. දැනට තිබෙන එක තමයි අපි අලුත්ම රියදුරු බලපත්‍ර සකස් කරමින් ඉන්න අලුත් ෆීචර්ස් අනුව ඒක ලබා දීම අපිට කරන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් නම්බර් ප්ලේට් සම්බන්ධව ඇත්තටම ගත්තොත් තිබුණේ අර මම කියව පසුබිම නිසාම කිසිම ගිවිසුමක් නැතුව සමාගම කටයුතු කළා තිබුණා. ඉතින් අපි ඒ සමාගම සමග කතා කරලා බැලුවා මේකේ කිසිම මොකද අපි ප්‍රශ්නයක් තිබුණා ඔබතුමා දන්නවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධානී අත්අඩංගුවට ගත්තා. අපි එතුමත් සමගත් මාස 6ක් වැඩ කළා. එහෙම කළෙත් බයෙන් බයෙන් මේ කඩා වැටේ කියන එක වළක්වන්න. ඒ නිසා දැනට මාස අපි දැන් ටෙන්ඩර් ප්‍රොසීඩර්ස් ඔක්කොම අවසන් කළා තියෙනවා. අපි හිතනවා ගරු මන්ත්‍රීතුමා නොවැම්බර් 15 වෙනකොට අපිට නම්බර් ප්ලේට්ස් ලබා දෙන්න පුළුවන් කියලා. මොකෝ ඒවා අලුත් සිකියුරිටි ෆීචර්ස් එක්ක එන්නේ. ඒ නිසා ටිකක් කලින්කට වඩා ඇඩ්වාන්ස්. මම පසුබිම කිව්වේ මොකද මේවා ටෙන්ඩර්ස් ගිහිල්ලා ඔහොම දේවල් වෙලා තියෙන නිසා එකපාර අපි ග්‍රීන් ෆීල්ඩ් එක වැඩ කරනවා නෙමෙයි අර අවුල ලිහලා තමයි අලුත් තැනට එන්න. මම පසුබිම කිව්වේ රට ජනතාවට වැදගත් නිසා. ඒ නිසා මම පිළිගන්නවා නම්බර් ප්ලේට් නැතුව වාහන ප්‍රමාණයක් දුවන්නලා තිබෙනවා. අපි හිතනවා මේ නොවැම්බර් 15 න් පස්සේ අපිට පුළුවන් වෙයි කියලා ඒ ප්‍රශ්නේ වේගෙන් විසඳන්න. ඒ අතරමැදටත් අපි తాවකාලික සොලූෂන් එකක් බොහෝ විට අපිට ලැබෙන සතියේ පටන් ගන්න පුළුවන් වෙයි නොවැම්බර් 15 දක්වා. ඒක තමයි වෙනම.
ගරු මන්ත්‍රීතුමනි දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඒකත් ඔබතුමාගේ විෂයත් එක්කද. ඇත්තටම ඔබතුමා පෞගේ කාලේ නැවත අලුතෙන් බස් රථ පාරවල් වලට දාන්න වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඒකෙදී විශේෂම කොළඹ නගරය තුල බස් රථ මාර්ගයේ දුවන බස් රථ අංක විශාල ප්‍රමාණයක් නැහැනහිටලා තිබුණා දුවන්නේ නැතුව. අපි ගත්තොත් එහෙම උදාහරණයකට 140 155 167 මේක කොළඹ නගරය තුල පටන් ගන්න ඉතාම ජනාකීර්ණ ප්‍රදේශ හරහා ගමන් කරන. ඒකෙදී ඔබතුමාලා පෞගේ කාලේ අපි දැක්කා 155 මට්ටක් කුලිය පුරහල බස් එක ඉතා උත්සවසී ආකාරයෙන් පටන් ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මට්ටක් කුලිය ඉඳන් පුරහලට ගිය බස් රථයේ ගරු මැමැත්තුමනේ නැවත ආවේ නැහැ. දැන් ඒක මේ නැවතිලා තියෙන්නේ. නමුත් ඒක පටන් ගන්නකොට විශාල උත්සවයකින් ඒ බස් රථය පටන් ගත්තා. නමුත් ඒක දැන් නැවතිලා තියෙනවා. මම කියනවා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒක හොයලා බලන්න කියලා. ඊළඟ එක ඒකත් එක්කම ගරු සභානායකතුමාට මම හිතන්නේ වගකීමක් තියෙනවා මේක සම්බන්ධව. ඒකත් එක්කම ගරු කතානායකතුමනි මේ මේකත් එක්කම අහන්නේ.
ඉස්සලා ප්‍රශ්නෙත් මේ
මේ අදාළ නෑ නෑ මේකත් එක්කම නෑ මේකත් එක්කම අහුවාම නේ මෙතුමාට දෙකම උත්තර දෙන්න පුළුවන්.
නෑ දෙකක් බෑ එකයි.
ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ කන්ටිනියුලි අනේකක්. සභානායකතුමා සභානායකතුමා මේ මම ඔබතුමාගෙන් අහන්නේ මොකද ඔබතුමාට මේක ඔබතුමා මේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ මේ ප්‍රධානියෙක් ඉඳලා ඔබතුමාට වගකීමක් තියෙන ඒ සම්බන්ධව උත්තරයක් දෙන්න අද විශේෂයෙන්ම දැන් ඊයේ අපි තිබුණු මාධ්‍ය මේ මේ වැඩසටහනකදී ඔබතුමාලගේ හිටපු 99 අනන්දන ගුණතිලක ජනාධිපති අපේක්ෂකතුමා පැවසුවා රංග දිසානායක ඇවිල්ලා ඔබතුමාලගේ නීති අංශයේ වැඩ කරයි කියලා. ඒක ඉතින් මම හිතන්නේ බලපරතල චෝදනාවයි.
ගරු මන්ත්‍රීතුමා අදාළ නැහැ. ප්‍රශ්නේ අදාළ නැහැ. නෑ නෑ ගරු මන්ත්‍රීතුමා නෑ නෑ ගරු මන්ත්‍රීතුමා මේක වාචික අසන ප්‍රශ්න වලට මේ ඔබතුමාලා මොනවද මේ කියන්නේ කියන ගරු මන්ත්‍රීතුමාලා නෑ 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 වෙන වෙන කාරණාවකින් අහන්න. ගරු ඒක අතුරු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අදාළ අතුරු ප්‍රශ්නයක් නෙවෙයි. ගරු නීතිජ තමින්රාණි කිරියල්ල මහත්මිය පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නයක් නෙවෙයි.
ගරු කතානායකතුමනි මම අසනවා.
ඔබතුමා ගරු සභානායකතුමා අමාත්‍යතුමා ප්‍රශ්නත ගැන ඔව්
ඇත්තටම මෙතුමලට දැන් මේ ගීතයක් කියන තමයි මට තිතුනේ කතානායකතුමනි අර අයත් නොදන්නේ යන මානේ කියලා ඔහුත් නොදන්නේ ඔහු යන මානේ මොකද්ද මේ සජබට වෙලා තියෙ වැදගත් පක්ෂයක් නේද වැදගත් පක්ෂයක් නේ ඉස්සර ඒ නිසා මම උත්තර දෙන්නම් අර සින්දුව තමයි ඔබතුමලගේ තේමා ගීතය කරන්නේ ගරු කතානායකතුමනි කොළඹ නගරයේ පමණක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා නාගරික ජනතාවට අවශ්‍ය කරන හොඳම ප්‍රවාහන සේවයක් ලංකාවේ නැහැ. ඒ නිසා අතිවිශාල ගාස්තුවක් ජනතාව ටැක්සි වලට ගෙවනවා. ඒ නමුත් ඒකට සපයන්න පුළුවන් වෙලා තිබෙන අපේ වේගයෙන් සපයන්න පුළුවන් තැන තමයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඉතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ මුලින්ම වගේ බිඳවැටල තිබෙනවා. ඒ නිසා අපි කියලා තිබෙනවා ඒ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වල කලමනාකරණය සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ ඔබතුමලා ගාණ්ඩුවෙලනොත් පසුගිය ආණ්ඩුවෙලනොත් ඒක පුරවලා තියෙන්නේ නුසුසු පුද්ගලයන්ගෙන් ඒ නිසා අපි කියලා තියෙනවා ඒ කියන්නේ උනන්දු ආදක් වන සාදේශ සම්බන්ධිකන කමිටු සභාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට විශේෂයෙන්ම මැදිහත් වෙලා මම OIC ලටත් කියලා තියෙනවා මේ ඩිපෝ වල සමහර ඒවායි සමහර කියන්නේ එකක් දෙකක නෙමෙයි සමහර නිලධාරීන් සේවකයන් දවල් 11 ඉඳන් බොනවා හොඳට වැඩ කරන වැඩි පිරිසක් ඉන්න අතරේ සමහරම කියලා තියෙනවා ප්‍රාදේශීය සම්බන්ධිකන කමිටු සභාපතිවරුන්ට ඊළඟට පොලිසිය OIC මහතුරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්ලට මේ ඩිපෝ වලට ගිහිල්ලා යම් මැදිහත් වීමක් කළා යම් උත්සාහයන් ගන්න ටිකක් හරි මේක ගොඩනගන්න කියලා. ඒ ගොඩනගන්න දරන උත්සාහයන් වල හොඳ ප්‍රතිලාභ තියෙනවා වගේ මං කළුතර අපේ ධනුෂ්ක මන්ත්‍රීතුමා මහන්සි වෙලා මම හිතන්නේ ඔබතුමා කළුතර කොළඹ ඒකාබද්ධ සේවය පටන් ගත්තා. ප්‍රයිවට් සහ මේ මොනවාද ලංගම හැබැයි සමහර දරන උත්සාහයන් තියෙනවා ගරු කතානායකතුමනි ඒවා ඒ වෙලට සාර්ථක වුණාට සමහර ලාවට දිගට පවත්වා ගන්න බැහැ මොකද කලමනාකරණය කුඩු පට්ටම් කරලා තිබෙන්නේ ඒ නිසා මම නිශ්චිත සිද්ධිය දන්නේ නැහැ ඔක තමයි මට හැබැයි මන්ත්‍රීතුමා දැන් මට තොරතුරක් ලැබලා තියෙනවා අපේ සංවිධායකතුමාමගින් අපේ 155 ඊයේ ගමන් වාර 20ක් දුවලා තියෙනවා ඒ නිසා හරි කමක් නැහැ මගේ පිළිතුරු අවසානයේ ඔබතුමා හොයලා බලලා ප්‍රශ්න අහන්න මමේ බොහොම ස්තුතියි.
ගරු තමින්රාණ නිතිඥ තමින්රාණ ක්‍රියල් මහත්මිය පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම අසනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය A1 ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක දර්ශකය අනුව මහනුවර නගරය තුළ ඉතා අවදානම් මට්ටමක පවතින බව දන්නෙහිද? මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංසරණ වායුගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් පසුබිම් සිදු කරන අතර එම දත්තවලට අනුව මහනුවර නගරයේ වායු තත්ත්වය ජාතික සම්මත ප්‍රමිතිවලට අනුකූල වේ. ගරු කතානායකතුමනි සැප්තැම්බර් 7 වෙනිදා ජාත්‍යන්තර නිල් අහස්තල දිනය පැවැත්වුණා. අනෙදා අපි වායුගෝලයේ ගුණාත්මක භාවය හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ජාතික වෙබ් අඩවියක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනගත කරා. ඒ ජනගත කරපු වෙබ් අඩවිය පාවිච්චි කරගෙන ඕනම මොහොතක ඒ මොහොතේ ඒ අදාළ නගරයේ තියෙන වායු තත්ත්වය නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වෙබ්බඩවිය නිල වෙබ්බඩවිය www.aq.cea.lk ඒක භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වෙනවා. මම ගරු මන්ත්‍රීතුමයට ආරාධනා කරනවා දැන් මේ ඉස්සරහා තියෙන ලැප්ටොප් එක ඕපන් කරලා මේ වෙබ්බඩවියට යන්න. මේ වෙබ්බඩවියේ අද දවසේ මේ මොහොතේ නුවර වායු ගෝලය ගුඩ් කොළපාටින් සලකුණු වෙලා තියෙනවා. ඒක ඊට අමතරව මේ මොහොතේ නුවරේ තියෙන උෂ්ණත්වය හියුමිඩිටි එක ආදී සියලු තොරතුරු ඒ වෙබ්බඩවිය තියෙනවා. ඒ වෙබ්බඩවිය ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියත් NBRO ආයතනයත් වෙට් ෆන්ඩ් එකත් පරිසර අමාත්‍යංශයත් සම්බන්ධ වෙලා. අපි ගිය සැප්තැම්බර් 8 වෙනිදා තමයි ඒ වෙබ්බඩවිය ජනගත කරේ. ඉතින් දැන් ඔබ සියලු දෙනාටම පුළුවන් ලංකාවේ අදාළ නගරවල මේ මොහොතේ මොහොතේම තියෙන වායු තත්ත්වය නිරීක්ෂණය කරන්න. ඊට අමතරව නුවර ඇතැම් දිනවල පැය කිහිපයක් පමණ අන්තර්දේශ සීමා හරහා එන වායුගෝල දූෂකාරකවල සියුම් අංශවල බලපෑම මත වායු තත්ත්වයේ ගුණාත්මක භාවය පහළ යෑම නිරීක්ෂණය වී තියෙනවා. ඒ නිසා පොදුවේ ගත්තොත් නුවර එවැනි ඉතා අවදානම් මට්ටමක වායුගෝලය පවතිනවා කියලා නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නය A2 ඒ සඳහා බලපාන සාධක කවරේද? ඔක්තෝබර් මාස සිට මාර්තු මාසය දක්වා කාලය තුළ සමහර දිනවලදී පැය කිහිපයක් පමණ අන්තර් දේශ සීමා හරහා මෙරටට පැමිණෙන වායු දූෂකාරක හේතුවෙන් කාලගුණික බලපෑම් වාර්තා වන අතර එය මුළු දිවයිනටම බලපාන තත්ත්වයකි. නුවරට විතරක් බලපාන තත්ත්වයක් නෙවෙයි. ප්‍රශ්නාංකය A3 හෝමිලක්කම් 3 සමස්තයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව වායු තත්ත්ව කළමනාකරණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නියාමන කටයුතු සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කර ක්‍රියාත්මක කිරීම ජාතික පාරිසරික වායු විමෝචන ඉන්ධන හා වාහන ආයනන ප්‍රමිති නියෝග 1295 ඇලිරක් 11 2003 1557 ඇලිරක් 14 2008 1887 ඇලිරක් 20 2014 2079 ඇලිරක් 42 2018 2083 ඇලිරක් 3 2018 නියෝග හඳුන්වා දී ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා වායු විමෝචන වැඩසටහන ආරම්භ කරන ලද අතර මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නියාමනය කරයි. ජාතික පාරිසරික ස්ථානීය ප්‍රභව වායු යෝජන පාලනය නියෝග නිකුත් කර ඇත. මෙම නියෝග මගින් කර්මාන්ත මගින් සිදුවන වායු දූෂණය පාලනය සඳහා නියමයන් දක්වා ඇති අතර අප අධිකාරිය විසින් ලබා දෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදයේදී සහ පාරිසරික බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියේදී නියාමනය වේ. ජාතික පාරිසරික විවෘත පරිසරයේ කසල දහනය තහනම් කිරීමේ නියෝග ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නියාමනය කෙරේ. වායු තත්ත්ව පසුවිපරම් කටයුතු සිදු කිරීම මධ්‍යම පරිසර අධිකාරිය වායු තත්ත්ව පසුවිපරම් කරන සෙසු ආයතන සමග සංසරණ වායුගෝලයේ තත්ත්වය අඛණ්ඩව පසුවිපරම් කරන අතර වායු ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර ජනතාව දැනුවත් කිරීම සඳහාද දේශීයව සිදුවිය හැකි වායු දූෂකාරක ප්‍රභව පාලනය කිරීම සඳහාද මෙම කළමනාකරණ සැලැස්ම මගින් ක්‍රමවේදයන් සකස් කර ඇත. ඊට අමතරව ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම 2022-2030 යටතේ ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය සඳහා උපායමාර්ග 10ක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී වායු තත්ත්ව ගුණාත්මක භාවයේ කළමනාකරණය කිරීමට අදාළ වන ප්‍රමුඛ ආයතන 11ක් හඳුනාගෙන පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අන්තර් ආයතන සම්බන්ධිත කමිටුවක් මගින් එම ආයතනවල අදාළ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරනු ලබයි. අන්තර් දේශ සීමා හරහා එන වායු දූෂණය පාලනය කිරීම ශ්‍රී ලංකාව අන්තර් දේශ සීමා හරහා එන වායු දූෂණය පසුවිපරම් කිරීම පාලනය කිරීම හා ඒ සම්බන්ධයෙන් කලාපීය සහයෝගිතා ලබා ගැනීම සඳහා පිටුවහල් වන පිහිටුවන ලද මාලේ ප්‍රකාශය මාලේ ඩික්ලරේෂන් නැමැති වැඩසටහනක් සඳහා සම්බන්ධීකරණය වී කටයුතු කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැත. ඒ අනුව මෙම ගැටලුව ගෝලීය සහ කලාපීය අවධානය යොමු කර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දකුණු ආසියානු සහයෝගිතා පාරිසරික වැඩසටහන සවුත් ඒෂියා කෝපරේටිව් එන්වයරන්මන්ට් ප්‍රෝග්‍රෑම් හි සහයෝගය ලබාගෙන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. ප්‍රශ්න අංක ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සන්තෝෂයි අද වර්තමානය අද දින ගත්තොත් කාලුණික තත්ත්වය සුබදායි අන්දමින් තිබෙන බවට. නමුත් අපි දැක්කා පහුගිය මාසවල වාර්තා වෙලා තිබුණා පුවත්පත් හරහා විශේෂයෙන්ම මහනුවර නගර සීමාව දිස්ත්‍රික්කය කෙසේ වෙතත් මහනුවර නගර සීමාව තුළ විශේෂයෙන්ම ඒ නගරයේ පිහිටීම, ඒ වගේම තියෙන වාහන තදබද, ඒ වගේම වනාන්තරයෙන් වට වෙලා තියෙන නිසා විශේෂයෙන්ම අපේ කුඩා ළමයින් අපි දන්නවා වැවරවුමේ වැව වටේ තියෙනවා පාසල් කිහිපයක්. ඉතින් විශේෂයෙන්ම මහනුවර රෝහලේ වාර්තා වෙලා තියෙනවා මේ වායු දූෂණය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගන්නවා කියලා. විශේෂයෙන්ම දරුවන් අපි දන්නවා COPD කියලා, chronic obstructive pulmonary disease කියලා රෝගයක් තියෙනවා. ඉතින් මේ රෝගයෙන් ළමයි විශාල සංඛ්‍යාවක් පෙළෙන බවට මහනුවර මහරෝහලේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවද කියලා තමයි මම අපේ ගරු ඇමතිතුමාගෙන් අසන්නට කැමති.
ගරු මන්ත්‍රීතුමිය, දැනට අප සතුව තියෙන දත්ත අනුව කිසියම් කාලයකට සිදුවන අන්තර් දේශ සීමා හරහා සිදුවන ඒ වායුගෝලීය දූෂණයට අමතරව අපේ දර්ශක අනුව නුවර එහෙම බරපතල වායුගෝලීය දූෂණයක් අපට පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් අපි සූදානම් ඔබතුමිය කියන ඔය කරුණ ශ්වසන ආබාධ දරුවන්ට නිතර ඇති වෙනවා නම් සමහර විට දේශගුණික තත්ත්වය, උෂ්ණත්වය, හියුමිඩිටි එක එවැනි තත්ත්වෙනුත් මේකට බලපානවා ඇති. වායුවේ තියෙන ඒ අංශු ප්‍රමාණය, දූෂකාරක වායු ඒව අඩංගු වෙනවද නැද්ද ට අමතරව එවැනි ශ්වසන ආබාධ හැදෙන්න තවත් තත්ත්වයන් බලපානවා. සමහරට එවැනි තත්ත්වයන් වල බලපෑමක් නිසා මේක සිදු වෙනවද දන්නේ නැහැ. නමුත් ඔබතුමිය ඉදිරිපත් කරපු කරුණ ගැන අපි අවධානය යොමු කරලා මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියලා අපි සොයලා බලන්න.
බොහොම ස්තුතියි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ඒ වගේම වාර්තාවලට අනුව මේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන වාර්තා වුණ වායු දූෂණය නිසා මහනුවර අපි දන්නවා යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුම නගරයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් උත් යම්කිසි අවධානමක් තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඔව්, අපි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනනම් දැන් අපි අර ඒ වෙබ් අඩවිය හරහා ඔබතුමියට පුළුවන් බලාගන්න ඉදිරි සතියක කාලය තුලත් කොහොමද අපි අනාවැකි අපි ඉදිරිපත් කරනවා, ඒ කාලය තුලත් කොහොමද වායු ක්වොලිටි එක, එයා ක්වොලිටි එක කොහොමද තියෙන්නේ කියලා. ඒ නිසා ඒ අනාවැකි පළ කිරීමකුත් ඒකේ තියෙනවා. එතකොට ඒ ආශ්‍රයනුත් අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ජාතික පාරිසරික සංසරණ වායුගෝලීය තත්ත්ව යටතේ ඒ නිරීක්ෂණයන් කරන අතරෙම හදිසි ප්‍රතිචාර ක්‍රියාකාරී සලස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුවත් අපි මැදිහත් වෙලා බලහොයලා බලන්න. බොහොම ස්තුතියි අපි ඒ කරුණ අවධාරණයට ලක් කරාට.
ප්‍රශ්න අංක පහ, ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කුෂ්කර්ම පස්සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා ගරු ඇමතිතුමාට.
අපේ මන්ත්‍රීතුමාගේ පිළිතුර මේ තාම අපිට තොරතුරු ලැබිලා නැහැ දිස්ත්‍රික්කයෙන්. සති දෙක කාලයක් ලබා දෙන්න අපි පිළිතුරක් දෙන්න.
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
Control Speaker, I am asking these questions.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එක සමාජ මාධ්‍ය වේදිකාරා වෛරී කතා සම්බන්ධයෙන් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්ති ප්‍රකාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හා කෝලාහල ඇති කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2126 වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම, අන්තර්ජාල ආවේක්ෂණ රාජකාරී සිදු කිරීම, සමාජ මාධ්‍ය දාල ආයතන මගින් ඊට අදාළ තොරතුරු ලබා ගැනීම හා බුද්ධ්‍යංශ වෙත තොරතුරු ලබාගෙන අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂතාව පිළිබඳ පනතේ ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය, සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තියෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඉහත අමාත්‍යාංශ 3 සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍යාංශය, නීති කැටුම්පත් සම්පාදක, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කමිටුවක් මගින් සුදුසු සංශෝධන කිරීමට නිර්දේශ ලබා ගැනීම සිදු කිරීමට අනුමැතියම් වෙලා තියෙනවා. මේ වන විට මහජන අදහස් විමසීමට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරලා තියෙනවා. 2023 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සහ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ මේ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබනවා. අදාළ සමාජ මාධ්‍ය සමාගම් මගින් තොරතුරු ඉල්ලුම් කිරීම හා අවශ්‍ය කරන අනිකුත් ආයතන මගින් තොරතුරු ඉල්ලුම් කිරීම සිදු කරනු ලබනවා. එවැනි හානිකර අන්තර්ගතයන් බෙදා හැරීම වැළැක්වීම සඳහා මෙටා, TikTok, Telegram වැනි සමාජ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සිදු කරනවා. IP ලිපින සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන්නන් ග්‍රාහක තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා. සමාජ මාධ්‍ය උදේ සිදු කරනු ලබන වෛරී කතා පැතිරවීම, වාර්ගික උසිගැන්වීම් සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සම්බන්ධයෙන් මෙටා, TikTok, Telegram වැනි සමාජ මාධ්‍ය ආයතන මගින් තොරතුරු ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාව සඳහා සම්බන්ධතා ద్వාරයක් ලබා දී ඇති අතර එමගින් ඉහත ආයතන දැනුවත් කර ඒ ආයතන මගින් අදාළ පළකිරීම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ළමා අපචාර සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතිනවා. 5 නොමැත 6 අපරාධ වරදක් යුත්පන්න වන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ සම්බන්ධව කටයුතු කරනු ලබනවා. ආ පැන නොනඟි.
ගරු මන්ත්‍රීතුමා,
කෞරව සභානායකර් அவர்களே, எனது முதலாவது மேலதிக வினாவை நான் இங்கே வினாவுகின்றேன். எங்களுடைய இலங்கை நாடானது ஒரு அழகான எல்லாராலும் விரும்பப்படுகின்ற ஒரு நாடாக காணப்படுகின்றது. இந்த நான் நினைக்கிறேன், இந்த உலகத்திலே பல செல்வந்த நாடுகள், வளர்ந்த நாடுகளுக்கு பலர் இங்கிருந்து சென்று வருகின்றார்கள். சென்று வந்தவர்கள் கூறுகின்ற விடயம், எல்லா நாடுகளும் கூட இலங்கை ஒரு அழகான நாடு, வாழக்கூடிய சிறந்த நாடு என்று அவர்கள் பலர் கூறுகின்றார்கள். அப்படிப்பட்ட அந்த இலங்கை நாடு பல காலங்களாக இன மத அடிப்படைவாதங்களால் பிளவுபட்டிருந்தது. அந்த நாடு குறிப்பிட்ட காலத்துக்கு சில ஆண்டுகளுக்கு முன்னால் வங்குரோத்து அடைந்து யாருமே வாழ முடியாத நாடாக இருந்தது. அந்த நாடு இப்பொழுது மெல்ல மெல்லமாக பொருளாதார ரீதியாகவும் பல வழிகளிலும் மீட்சி பெற்று வருகின்றது. அது சொல்லப்போனால் பனையாலே விழுந்தவனை மாடேறி மீத்த கதையாக தொடர்ந்தும் பல சம்பவங்கள் இந்த நாட்டிலே நடைபெற்று வருகின்றது. மீண்டும் இந்த வளர்ச்சி வந்து இந்த நாட்டை இனவாதங்களாலும் மதவாதங்களாலும் வீழ்த்த சிலர் முனைந்து வருகின்றார்கள். அதேபோன்று பல பொதுமக்கள் மத்தியிலிருந்து பல்வேறு குற்றச்சாட்டுகள் எங்களுக்கு வருகின்றன. அதாவது வங்கிகளிலிருந்து பணங்கள் திருடப்படுகின்றது. இது சம்பந்தமாக அந்த ஓடிபி எடுத்து அவர்கள் அந்த பணத்தை, கோடிக்கணக்கான பணத்தை கூட அவர்கள் இழந்திருப்பதாகவும், இதை போலீசாரிடம் கொண்டு முறையிடுகின்ற போது அவர் தட்டி கழிக்கப்படுவதாகவும் அல்லது சில நேரங்களிலே அவருடைய விடயங்களை போலீசார் விசாரணைக்கு எடுத்துக் கொள்ளப்படாத சம்பவங்களும் நிகழ்கின்றது. அண்மையிலே யாழ்ப்பாணத்திலிருந்து ஒருவர் கொழும்புக்கு விசாரிக்கலாம் என்று சொல்லி அழைக்கப்பட்டிருந்தார்கள். வந்தபொழுது அவளை போதை பொருளுக்கு என்று சொல்லி அதை பறித்து அந்த போனை பறித்து அந்த பணத்தை பறித்திருக்கிறார்கள். இதுபோன்று பல அந்த நிதி சம்பந்தமான விடயங்கள்
நடைபெற்று
தொடர்பாக இருக்கப்படும் நடவடிக்கை என்ன என்பதை நான் இடத்தில் கேட்டுக்கொள்கின்றேன்.
கரு கத்தானாயக்க துமணி மட்ட சம்பந்திங் கருணு இதிரிபத் கரோத் பெமினிலி அங்க சாய் விஸ்தர மட்ட பிட் பந்தவ சுவாபலிமா கரண்ட ஹக்கியாவத்தி எனவா மே போஹோ பரிகணக அபராத சம்பந்திங் கட்டிட்டு கிரிம சந்தா வன திதாசுசியத்திர அங்க நமேதாரண சமாஜகத கிரமவல சுரக்ஷதா பிடிபந்த பணத்த பிடிபந்தவ சம்சோதனம் ஏவன வைட்ட சிதுக்கிரமின் பாவத்தினவா கரு சொலிசிட்டர் ஜெனரல் விராஜ் ஜெயராத் மகாத்மாகி பிரதானத்தின் பத்கரவு கமிட்டுவ விசிங் சமஹார காரண சம்பந்திங் கிரியா கிராண்ட நீதி ரீதி பிரமாணம் அத்தன யம் கால நிக்கட் நத்து கரான் அவசியம் வேணுமா எஹிந்தா எவனி காரணாவலதி சமஹார பெமிலி சம்பந்திங் கிரியாத்மக இத்தனம் சார்த்தக தத்துக்கு நதி பாவ பிலிகாண்டுமா கோமுனத் கரு மந்திரி துமா எதிர்பத்த காரணாவ வினமோ அவலாண்ட நம்ம கட்டிட்டு கரு கரு மந்திரி துமா உபத்துமாகே தேவினி பிரணி அத்ரு பிரஸ்னி
என்னுடைய இரண்டாவது மேலதிக வினாவை கௌரவ உறுப்பினர் மயில்வாகனம் ஜெயசூரன் கேட்பார்.
கரு மந்திரி துமா மயில்வாகனம் மந்திரித்துமா
கௌரவ பாராளுமன்ற கௌரவ சபைக்கு தலைமை தாங்குகின்ற சபாநாயகர் அவர்களே, இந்த சமூக ஊடகங்களூடாக பரப்பப்படுகின்ற அவதூறான செய்திகளினால் எங்களது நேர்மையாக செயற்படுகின்ற எங்களது தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர்கள் அமைச்சர்கள் போன்றோருக்கு ஒரு இழிநிலை ஏற்படுவது காணக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக வெளிநாடுகளிலே இருந்து இயக்கப்படுகின்ற அல்லது போலி முகநூல் கணக்குகளிலே அல்லது போலியான டிக்டாக் போன்ற வலைத்தளங்களின் ஊடாக பரப்பப்படுகின்ற இந்த செய்திகள் மன உளைச்சலையும் தேவையற்ற ஒரு போலி பிரச்சாரத்தையும் ஊக்கப்படுத்துவதாக இருக்கின்றது. எனவே இவற்றுக்கு விரைவாக நடவடிக்கை எடுக்கக்கூடிய மார்க்கங்கள் ஏதும் உண்டா? அதாவது இந்த முகநூல் கணக்குகளுக்கு எதிராக அல்லது இந்த டிக்டாக் தளங்களுக்கு எதிராக விரைவாக செயற்பட வேண்டிய தேவை இருக்கின்றது. நாங்கள் இதை போலீசில் முறைப்பாடு செய்திருந்த போதும் அதன் முடிவுகள் விரைவாக எங்களுக்கு கிடைக்கப்பெறுவதில்லை. கடந்த வாரம் கூட எங்களுடைய பிரதி அமைச்சர் ஒருவர் எங்களுடைய வன்னி மாவட்டத்தைச் சேர்ந்த பிரதி அமைச்சர் தொடர்பாக போலியான முகநூல் செய்திகள் பரப்பப்பட்டிருந்தன அந்த தினகரன் என்ற ஒரு வெப்சைட்டின் ஊடாக. இது மிகவும் ஒரு வேதனை அளிக்கக்கூடிய விடயம். அவர் போலீசில் முறைப்பாடு செய்திருந்தால் இருப்பினும் இன்னும் அதற்கான தீர்வு கிடைக்கவில்லை. எனவே இது தொடர்பாக நாங்கள் ஏதும் சட்டம் மூலமோ ஏதோ ஒரு விடயத்தை கொண்டு வந்து விரைவாக இதுக்கு ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டிய தேவை இருக்கின்றது. இது தொடர்பாக நான் கௌரவ அமைச்சரிடம் கேட்கின்றேன்.
கரு கத்தாநாயகத்துமணி மாம் பிரத் பிரகாசகல பரிதி சமாஜ மார்க்ககத கிரமவள சுரக்ஷதா பிலிபந்தவ பணத்தை சம்சோதன பிரமாண கவச விளாத்தியனவா மே சமாஜ மாத்தியாரா எம் எம் ஐட்ட வைரி பிரகாச நிக்கு கிரீம சா அபாச கிரீம் திகி திகட்டும் சித்த வேணுமா மீவா எம் பாலனை கட்ட நத்துக்கரகனியும் சந்தா நீதி ரீதி அவசியம் ஏந்தா மீ பணத்த சம்சோதனை கிரீமே கட்டித்து கடினம் கரல தியனா மே சந்தா அமாத்தியம் சாத்திரகேகா பத்தாவையும் கமிட்டு அக்பத் கரல தியனவா දැනට තියෙන නීති රීති ඔස්සේ තමයි විමර්ශන සිද්ධ කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ඉදිරිපත් කරපු නිශ්චිත කාරණේ සම්බන්ධයෙන් මට තොරතුරු ලබා දුන්නොත් ඒ පිළිබඳව තවදුරටත් හොයා බලා ඔබට පිළිතුරක් ලබා දීමට හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංකයට ගරු එම් එස් උදුමා ලෙබ්බේ මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු ආමචිරෝණ මෙදි කල්වි කදේ. ගරු කතානායකතුමනි ප්‍රශ්නාංක 1 ආ ඔව් සභාත් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් වරයාගේ වාර්තාවක් කැඳවන ලදුව පොතුවිල් ප්‍රාදේශීය ලේකම් විසින් සභාත් නැමැති ආයතනයක් පවතින බවට වාර්තා කරලා තිබෙනවා. ප්‍රමිලකන් අංක 2 නොදැනි අංක 3 මෙම ආයතනය පිහිටි ඉඩම පෞද්ගලික ඉඩමක් බව පොතුවිල් ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඊළඟට විමසනවා එම ආයතනයට ආරක්ෂාව ලබා දීම සම්බන්ධව ඒ වගේම දේශීය හා විදේශීය සංචාරකයන් දීවරයන් සහ ගොවි ජනතාව බියට පත්වී සිට බව දන්නේද කියලා. එහෙම තොරතුරු වාර්තා වෙලා නැහැ. නමුත් මම මේකට ඔබතුමාට අවශ්‍ය පිළිතුර අතුරු තොරතුරු වලදී කියන්න කැමැතියි තව තොරතුරු. ඒ වගේම තමයි මේ ආයතන ඉවත් කරන්න පියවර අරන් තියනවද කියලා. ඒකට ඍජු පිළිතුර වෙන්නේ අපේ අමාත්‍යංශය පැත්තෙන් මේ ආයතන ඉවත් කිරීමට මේ අමාත්‍යංශයට අදාළ නැහැ. ඒ වගේම බලයකුත් නැහැ. නමුත් ඔබට තොරතුරු සම්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඒවා ආරක්ෂක අමාත්‍යංශය පැත්තෙන් තමයි ලබා ගන්න වෙන්නේ. ඒ වගේම තමයි රෝමිලකං අංක 6 පොත්විල් ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තාවක් කැඳවලා තිබෙනවා. ඒ කියන්නේ එමනුමක් හැටියට ඉදිරිපත් කරලා තිබෙනවා. ඔව්, ඒ වගේම අවසන් කොටස අදාළ නොවේ. ඔබතුමාට අවස්ථාවක්
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව අමචිර අවර්ගලේ, மிக முக்கியமான ஒரு பிரச்சனை சம்பந்தமாக நாங்கள் இந்த கேள்வியை முன்வைத்திருக்கின்றோம். முதலிலே நமது நாட்டுடைய ஜனாதிபதி கௌரவ அனுரகுமார் திசாநாயக் அவர்கள் ஐக்கிய நாடுகள் சபையிலே அண்மையிலே பேசுகின்ற போது பலஸ்தீனம் காசா தொடர்பாக தெரிவித்த கருத்துக்கள் குறித்து ஜனாதிபதி அவர்களுக்கு நான் நன்றியை தெரிவிக்கின்றேன். காசா பகுதியில் நடந்து வரும் கொடூரமான பேரழிவுக்கு எங்களுக்கும் கவலை ஏற்படுத்தியிருக்கின்ற என்று சொல்லியிருக்கிறார். அது மாத்திரம் அல்லாமல் காசா பகுதி மக்களுக்காக இலங்கை சார்பிலே அவர் கவலை தெரிவித்ததுடன் தங்கள் அதிகாரத்தையும் அதிகரிக்க செல்வாக்கையும் அதிகரித்து செலுத்தவும் ஒடுக்கவும் யாருக்கும் உரிமை கிடையாது, ஆட்சியாளர்களின் கடமை மக்களின் உயிர்களை பாதுகாப்பதும் எனவும் ஜனாதிபதி அனுரகுமார் சேனக் அவர்கள் தெரிவித்திருக்கிறார்கள். பலஸ்தீன நாடு ஒன்றுக்கான பிரிக்க முடியாத உரிமையை இலங்கை அங்கீகரிப்பதாகவும் ஜனாதிபதி அவர்கள் ஐக்கிய நாடு சபையிலே கூறியிருக்கிறார்கள். ஆனால் பொத்துவில் அருகம்பை பிரதேசத்தில் உள்ள இஸ்ரேவேலின் சட்டவிரோதமான சபாத்திலத்தினை மூட வேண்டும் என பொத்துவில் பிரதேச சபை ஒருங்கிணைப்பு கூட்டத்திலும் பொத்துவில் பிரதேச சபை அமைவிலும் ஏகமனதாக தீர்மானம் எடுக்கப்பட்டதை நான் இந்த பாராளுமன்றத்திலே சமர்ப்பிக்கின்றேன். எனவே கௌரவ அமைச்சரவர்களே, நீங்கள் கலாச்சார அமைச்சர் என்ற வகையில் நாங்கள் உங்களோடு பிரச்சனைப்படவில்லை என்றால் ஒரு நீங்கள் ஒரு நீதியான அமைச்சர் என்பதை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். ஆனால் இது மதம் தொடர்பான ஒரு பள்ளிவாசலுக்கு, முஸ்லிம்களுடைய பள்ளிவாசலுக்கு பக்கத்திலே உருவாக்கப்பட்டிருக்கிறது. இதற்கு உண்மையாகவே நீங்கள் நான் நினைக்கின்றேன், எங்களுடைய கௌரவ எங்களுடைய பிபல் ரத்நாயக மினிஸ்டரும் கூட நேற்று ஒரு செய்தியை பார்த்தேன். அவரும் இலங்கை பலஸ்தீன நட்புறவு சங்கத்தின் தலைவர் பதவியில் இருந்து அமைச்சர் அவர்கள் ராஜினாமா செய்து அவர் செய்து வந்தது. அதுவும் ஒரு கவலையான விடயமாக இருக்கின்றது. இந்த காலகட்டத்திலே அவர் ராஜினாமா செய்திருக்கிறார். எனவே நாட்டுடைய ஜனாதிபதி அவர்கள் ஐக்கிய நாடு சபையிலேயே சென்று இந்த மக்களுடைய கௌரவ அமைச்சர் அவர்களே, இதனை கலாச்சார அமைச்சர் வகையிலே நாங்கள் பாதுகாப்பு அமைச்சர் வேண்டுமென்றால் நாங்கள் நாட்டுடைய ஜனாதிபதி அல்லது பிரதி பாதுகாப்பு அமைச்சர் கேட்கின்றோம். எனவே நீங்கள் இதனை தடுப்பதற்கு கலாச்சார அமைச்சர் வகையில் என்ன நடவடிக்கை
ගරු මන්ත්‍රීතුමා, අහන ප්‍රශ්න පැහැදිලි. එතන මේක සම්බන්ධව ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා ගිරුත් මීට කලිනුත් මම මොහොතකට කලින් විමසීමක් කළා. එතුමා දීර්ඝ මැදිහත් වීමක් මේ දැනුත් කරලා විස්තරාත්මක තොරතුරු ලබා දුන්නා. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අරන් තියෙන තීරණේ මම දන්නවා. ඒ වගේම අපට දැනුම් දුන්නා. ඒ අනුව මේකට අවශ්‍ය කරන දිගු මැදිහත්වීමක්, ඉතාම නිර්වද්‍ය මැදිහත්වීමක් ශ්‍රී ලංකා පොලිසිය සිදු කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධ සෙවීම් සියල්ල සිදු කරලා ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම මේ ඉඩම පවා විදේශිකයන් මිලදී අරගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතිකයෙකුට අයිති ඉඩමක්. ඒක තමයි එතන තමයි මේක පවත්වගෙන යන්නේ. මේක ඒ වගේම තමයි දැන් සොයලා බලනකොට ප්‍රාදේශීය ලේකම් වාර්තාවේ සඳහන් වෙනවා ඒ හිමිකරුවන් දැන් එතන නැහැ, සමහර විදේශගත වෙලා වෙන්න පුළුවන්. ඒ අනුව ගරු විදේශකාරතුමා හොඳ තීරණයක් ලබා දීලා තිබුණා. මේ මැදිහත් වීම මේ විදිහට කරන්නට එපා. තමන්ගේ නිශ්චිත ඉල්ලීම ඇතුලේ පමණක් ඒ ආයතනය රෙස්ටොරන්ට් එකක් නම් ඒක විතරක් කරගෙන යන්න මේ විදිහට උපදෙස් දීලා තිබෙනවා. මහජන පීඩාව ඇති වෙන විදිහට කරුණු යෙදුනොත් ඉදිරියේදී දැඩි අවවාද කරලා තිබෙනවා සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පොලිසියට අවශ්‍ය කරන උපදෙස් දීලා තිබෙනවා. ඒ නිසා මේකට අපි ඍජුව ඒ පැත්තෙන් මැදිහත් වෙලා තිබෙනවා. ගරු අමාත්‍යවරයා තහවුරු කළා මේ මොහොතකට කලින් ඒ බව. අවශ්‍ය නම් කරුණු පැහැදිලි කරන්නත් පුළුවන්.
Garu Mantri Thoma Abudhuma Dhani Prasthi.
Nandri Amachiravali, Engle Irenda Avad Khelvi, Engle Gauru Muslim Officer Televir, Gauru Palaman Uribir, Rauf Hakim Auru Kepar. Garu
Rauf Hakim Mantri Thoma. With your permission, Garu Amatya Thumani, Mama Maga Prasthiya, Visheshima, E. Sidunu Kedavachakya, ආරණ්‍ය භූමියේ මල්සිරිපුරයේදී ඒ එවැනි අසීරු තැන්වලට ගමන් කිරීම සඳහා මෙවැනි යාන්ත්‍රික ප්‍රවාහන
ගරු රෞෆාගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න.
දෙවෙනි ප්‍රශ්නය යාන්ත්‍රික පහසුකම් ඇතිවන මෙවැනි කේතවාචකයන් වැළැක්වීම සඳහා යම් නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නොයෙකුත් තැන්වල මේ වගේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන නොයෙකුත් ප්‍රවාහන පහසුකම් තිබෙනවා. මේ පිළිබඳව එක්කෝ මහමාර්ග අමාත්‍යාංශය එහෙම නැත්නම් පළාත් පාලන ආයතන මේ පිළිබඳව නිසි පරීක්ෂණයට ලක් කරලා ඒවට මේ අවසරපත් ලබා දීම ඒ වගේම අවසර පරිදි වාර්ෂිකව මේවා පරීක්ෂාවට පත් කිරීම වැනි කාරණා කළ යුතුයි. ඒ පිළිබඳව අදාළ අංශ කටයුතු කර යුතුයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ පිළිබඳ ඔබතුමත් මේ අදාළ ආයතන වලට දැනුම් දිය යුතුයි කියලා මම ඉල්ලා හිටිනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ඇසු මූලික ප්‍රශ්නයට ඍජුව අදාළ නැතත් කාලීන තොරතුරක් එතුමා ඉදිරිපත් කරන්නේ. සමහර සිදුවීමක් සිදු වුණාට පස්සේ තමයි සමහර ක්ෂේත්‍ර පිළිබඳව සමහරට අපේ අවධානය බරපතල විදිහට යොමු වන්නේ. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණේ වැදගත්. මම ඊයේ දවසේ ඇතුළතත් අපේ අමාත්‍යංශ ලේකම්තුමා සමග මේ කාරණේ මේ විදිහටම සාකච්ඡා කළා. අපේ අමාත්‍යංශයේ විෂයපතය ඇතුළේ එවැනි මැදිහත් වීම කළ යුතු තැන්වලට අපි මැදිහත් වෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශය ඇතුළු තවත් මීට උදව් අවශ්‍ය කරන තැන්වලින් ආධාර උපකාර මඟ පෙන්වීම ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමා.
ගරු සුජීව දිසානායක මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නහන කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙකක් කල් ගන්න.
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා. ගරු කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
පිළිතුරු සැපයීම සඳහා සති දෙක කාලයක් කල් ගත.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු හෙක්ටර් අප්පහාමි මහතා, බලශක්තිය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, හෙක්ටර් අප්පහාමි මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්තිය අමාත්‍යතුමාගෙන් අහනවා.
බලශක්තිය අමාත්‍යතුමා ඔබතුමා මේ
සභාගත කරන
ප්‍රශ්නාංක 6 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, කෘෂිකර්ම සහ කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අමාත්‍යතුමා
කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.